ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ තතුවිත්ති පිළිබඳව කතාබහ කිරීමයි දැන් අපි හැමනම් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. ගෙවිලකී සතියේ ශ්‍රී ලංකාවෙන් අපිට වාර්තා වෙන විශේෂිත ප්‍රවෘත්ති තොරතුරු මොනවාද? අපි සාකච්ඡා කරමු ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටින සුපුරුදු ලෙසින් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. සුබෝදෑසනක් ආයුබෝවන් මනෝජ්.
සුබෝදෑසනක් ආයුබෝවන් දිලෘක්ෂි.
පසුගිය සතියේදීත් අපි ප්‍රමුඛයෙන් කතා බහ කරපු කාරණාව තමයි නැගිනිහිර පර්යන්තය සම්බන්ධව මතුවලා තිබුණු අර්බුදය. එහි මීළඟ අධිහර පිළිබඳව අපි සාකච්ඡා කරමු අද වැඩසටහනේ මුල්ම කාරණාව විදිහට. නැගිනිහිර ජැටිය ගැන ලොකු විරෝධයක් තිබුණනේ. ඊට පස්සේ මේක කැබිනට් මණ්ඩල තීන්දුවකින් යම් තීරණයක් අරගත්තා. මේක වරාය අධිකාරියටම සංවර්ධනය සඳහා ඉඩකඩ ලබා දෙනවා කියලා. ඉන් අනතුරුව ඉන්දියාව මේ පිළිබඳව නොපැවැදීමෙන් පසුවර නිසා ඉන්දිය නියෝජිතයන් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් හමු වෙලා තිබුණා. ඉන් අනතුරුව තවත් සාකච්ඡාවක් අපිට අහන්නට ලැබෙනවා බටහිර ජැටියක් සම්බන්ධව. මම කැමති මනෝජ අද සාකච්ඡාව එතනින් පටන් ගන්න. නැගිනිහිර ජැටියේ සංවර්ධනය කිරීම සම්පූර්ණයෙන්ම වරාය අධිකාරියට දෙනවා කියලා කැබිනට් තීන්දුව අරගත්තට පස්සේ ඉනනතුරු සිදුවුණු ක්‍රියාදාමය මොකක්ද?
ඔව්, දැන් අපි දිලෘක්ෂි ගිය සතියේ මේ වැඩසටහන සඳුදා දිනේ ප්‍රචාරය වුණායින් පස්සේදා හවස් වරුවේ තමයි මේ සම්බන්ධයෙන් තීරණය ලැබුණේ. මේ නැගිනිහිර පර්යන්ත ඉන්දියාවේ අදානි සමාගමට පවරා දෙන්න යනවා කියපු කාරණයක් එක්ක දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවෙලා තිබුණා. වෘත්තීය සමිතිය අකුරට වැඩ කරන්න පටන් ගත්තා. එදාම ඉරිදා රෑම අපි සඳහන් කරපු විදිහට අගමැතිතුමා කියලා තිබුණා නැගිනිහිර ජැටිය විකුණන්න හෝ බදු දෙන්න අදහසක් නැහැ, කැබිනට් මණ්ඩලයේ 99% මේ තීරණයට විරුද්ධයි කියලා. ඊට පස්සේ 100%ක්ම වරාය අධිකාරිය යටතේ නැගිනිහිර ජැටිය පවත්වාගෙන යන්න කැබිනට් අනුමැතිය හිමි වුණා කියලා හවස් වෙද්දී අපිට වාර්තා වුණා. කැබිනට් මණ්ඩලයේ ඒකමතිකව අනුමැතිය ලබා දුන්නයි කියලා වාර්තා වුණේ. හැබැයි කොහොම වුණත් මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන වෙලාවේ කැබිනට් මණ්ඩලයේ කැබිනට් අමාත්‍යවරුන් අතර ටිකක් වෙනස් ආකාරයේ වචන හෝමාරුවක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් විශේෂ භාර අමාත්‍යවරයා රෝහිත අබේගුණවර්ධන මහත්මයා හැම මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරාට පස්සේ මේ කැබිනට් මණ්ඩලය තුළම විසඳ ගන්න තිබුණු ප්‍රශ්නයක් කියලා මීට විරුද්ධව කටයුතු කරන්න උත්සාහ කරපු අමාත්‍යවරුන්ට කියලා තිබුණා. ඒ අමාත්‍ය අනුමත කරමින් රෝහිත අබේගුණවර්ධන මහත්මයාත් එක්ක අපි දැක්කා ප්‍රසන්න රණතුංග සංචාරක ඇමතුමා, ඒත් එක්කම ජොස්ටන් ප්‍රනාන්දු මහාමාර්ග ඇමතුමා එවැනි අයට එකතු වෙලා තිබුණා. සීබි රත්නායක ඇමතුමා වැනි අයත් ඊට උත්තර දීලා තිබුණා. කොමුනාත් වාස්තුවේ රණායකකාර ඇමතුමා වගේ මේ තත්ත්වයට විරුද්ධව කතා කරමින් හිටපු අය ආණ්ඩුවේ අයහපත් දේවල් කරගහගෙන යන්න තමන් සුදුසු නෑ කියන අදහසක් ඉදිරිපත් කරලා තිබුණා. යහපතයි අයහපතයි දෙකම කරගහන්න සූදානම් වගේ අදහසක් රෝහිත අබේගුණවර්ධන ඇමතුමාත් දීලා තිබුණා. කොමුණක් අවසානයේ සාකච්ඡා මැද්දේ ජනාධිපතිතුමාත් වැඩිහත් වෙලා අවසාන වශයෙන් තීරණය කරලා තිබුණා 100%ක් ලංකාව මේ කටයුත්ත පවරගෙන යන්න, එහෙම නැත්නම් නැගිනිහිර ජැටියේ 100%ක් වරාය අධිකාරිය සංවර්ධනය කරන්න. මේ ගත්තු තීරණයට ප්‍රතිචාර දක්වලා අපි දැක්කා ලංකාවේ ඉන්දියා මාකොමසාරිස් කාර්යාලයත් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒක කියලා තිබුණේ කොළඹ වරාය නැගිනිහිර පර්යන්තය සම්බන්ධයෙන් දැනට පවතින එකඟතාවනුව සියලු පාර්ශ්ව කටයුතු කරන්න ඕන කියලා. කොමුණක් නනතුරුව ඉන්දියානු මහ කොමසාරිස්වරයාත් ලංකාවේ ජනාධිපතිතුමා සංක්‍රාමාර්තුමා සමග සාකච්ඡා කරලා තිබුණා. මේ සියල්ලෙදී ඔවුන් උත්සාහ කරලා තිබුණේ මේ තීරණය පුළුවන් නම් යළි වෙනස් කරන්න කියන කාරණේ තමයි ආරංචි වෙන්නේ. නැගිනිහිර ජැටිය කියලා කියන්නේ අපි දන්න විදිහට ගැඹුරින් වැඩි ජැටියක්, ටිකක් විශාල නැව් මෙහෙයුම් කටයුතු සිද්ධ කරන්න පුළුවන් තැනක්. හැබැයි නැගිනිහිර ජැටියට ඉන්දියානු නැව් විශාල ප්‍රමාණයකුත් වෙනවා. ආනයන අපනයන කටයුතු, ප්‍රතිපනයන කටයුතු මෙවැනි දේවල් වලට ඉන්දියාව සම්බන්ධව විශාල වශයෙන් මෙහෙයුම් සිද්ධ වන ජැටියක් නැගිනිහිර ජැටිය. ඒයින්දම ඉන්දියාව මේකට වැඩි කැමැත්තක් තිබුණා කියලත් කියවෙනවා. කොමුණත් කැබිනට් තීරණය දැනුම් දුන්නට පස්සේ පහුගිය දෙවෙනිදා අඟහරුවාදා උදේ 10:00 විතර වෙද්දී වෘත්තීය සමිතිය සනාහන් කළා තමන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් හරිනවා කියලා. ඒකට හේතුව තමයි 100%ක් වරාය අධිකාරිය මගින් නැගිනිහිර පර්යන්තයෙන් මෙහෙයුම් සිද්ධ කරන්න තීරණය කිරීම. ඊට පස්සේ මතුවෙච්ච අලුත් තත්ත්වය තමයි ඉන්දියා රජයයි ජපාන් රජයයි නම් කරන ඕනම පාර්ශ්වයක් එක්ක ලංකා වරාය අධිකාරිය එකතු වෙලා කොළඹ දකුණු වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කරන්න අවශ්‍ය පියවර ගන්නවා කියලා ඒකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා කියලාත් වාර්තා වුණා. ඒ අනුව කොළඹ වරායේ මේ බටහිර බහලුම් පර්යන්තය රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් විදිහට මේ කණ්ඩායම් දෙකේම ව්‍යාපාරයක් විදිහට සංවර්ධනය කරන්නයි ක්‍රියාත්මක කරන්නයි මේ පදනම මත අවුරුදු 35කින් ආපසු බාර දෙන්න කටයුතු කරනවා කියලා. ඒ කියන්නේ සංවර්ධන කටයුතු සිද්ධ කරලා මෙහෙම පවත්වලා අවුරුදු 35කින් ආයෙ බාර දෙන විදිහට වැඩ කරනවා කියලා සඳහන් කරනවා. මේ සඳහා ලංකාවේ රජය ගිවිසුම් මත්සන් කරලා තියෙනවා. ගිවිසුම් වලට එකඟ වෙලා කටයුතු කරන්න සූදානම්කුත් තියෙනවා කියලා වාර්තා වුණා. හැබැයි වෘත්ති සමිති කිව්වේ අපිට මේ මොහොතේ තිබුණු අරගලේ තමයි නැගිනහිර ජැටිය සම්බන්ධන වන අර්බුදය. ඒ අර්බුදය විසඳගෙන ඊට පස්සේ බටහිර ජැටිය සම්බන්ධ ප්‍රශ්නයක් ආවොත් එතන ඉඳලා වැඩ කරන්න ඔවුන් සූදානම් කියලා කිව්වා. ඉතින් මේක තමයි තත්වය. නැගිනහිර මේ ලංකාව යටතේ මෙහෙම ක්‍රියාත්මක කරන්න, බටහිර ජැටිය ඉන්දිය ජපාන යෝජනා කරන, කියන්නේ රජයන් යෝජනා කරන පාර්ශවයන් එක්ක සංවර්ධනය කරන්නත් අවසානයේ කැබිනට් මණ්ඩලයේදී එතුම තව පළ කරලා තියෙනවා.
ඉන්දියාව සම්බන්ධව තවත් කාරණාවක් අපිට ඇහුණා පසුගිය සතියේදී. අපි දන්නවනේ සාක් කලාපීය රටවල්වල මේ සමාජික රටවල් අතර යම් යම් ගනුදෙනු සිද්ධ වෙනවා කියලා, යම් යම් එකඟතා තියෙනවා. ඒ අනුව සාක් සමාජික රටවල් අතර පවතින විනිමය හෝමාරු පහසුකම් යටතේ ඉන්දියානු සංචිත බැංකුවෙන් ශ්‍රී ලංකාව ලබාගත් යම් සංචිත විදියට ලබාගත් මූල්‍ය ප්‍රතිපාදන නැවත පියවා දැමීමක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. මේ සම්බන්ධව විවිධ ප්‍රවෘත්ති ඇහෙනවා මනෝජ්. මේක අර නැගිනහිර ජැටිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරයට ටිකක් ශ්‍රී ලංකාවට රිදවීමට අවශ්‍ය නිසා ඉන්දියාව මේ සංචිත නැවත පියවන ලෙස බලකලාද ශ්‍රී ලංකාවට කියන කතාව එක කතාවක්. ඉන් අනතුරුව අපිට ඇහෙනවා මේක ශ්‍රී ලංකාව විසින් පියවලා චීනයත් එක්ක මේ සංචිත සඳහා දැන් නව ණය පහසුකමක් විදිහට මේ සංචිත ලබා ගැනීමට කටයුතු කරමින් තියෙනවා කියලා. මේ කතාවල සත්‍යතාව පිළිබඳව මෙහි ඇතුළත තොරතුරු පිළිබඳව මා කැමති ඊළඟට ඔබෙන් විමසා දැනගන්න.
ඔව්, මේ ඉන්දිය සංචිත බැංකුවෙන් අරගෙන තිබුණු ඇමරිකන් ඩොලර් මිලියන 400ක ණය මුදල ලංකාවේ මහ බැංකුව පියවුවා. ඇතැම් අවස්ථාවලදී කියවුණා මේ ණය මුදල පියවන්න කියලා ඉන්දියාව ලංකාවෙන් ඉල්ලීමකුත් කරලා තිබුණා කියලා. ඊට බලපාන කාරණා ඉන්දියාවේ අවශ්‍යතා මත සියලු කටයුතු සිදු නොවීම කියලා සාකච්ඡා වුණා. කොහොම වුණත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ට්විටර් ගිණුමේ සඳහනක් දාලා තිබුණා. ඒක කියලා තිබුණේ මේ ණය පියවීම ඉන්දියාවේ ඉල්ලීමක් මත සිද්ධ වෙච්ච එකක් නෙමෙයි, අනාගතයේ සහයෝගිතාව සම්බන්ධයෙන් අඛණ්ඩව සාකච්ඡා කරන්නත් කටයුතු කරනවා කියලා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ට්විටර් ගිණුමේ දක්වලා තිබුණා. කොහොම වුණත් ඒ අතරේ මිලියන 400 ඉන්දියාවට ගෙවලා ඉවරයි. ඊට පස්සේ අපේ රටේ සංචිත ඉහළ නංව ගන්න ඇමරිකන් ඩොලර් බිලියන 1500ක විනිමය හෝමාරු පහසුකමක් ලබා දෙන්න චීන ඒකකතාව පළ කරා කියලා ඒ අතරම වාර්තා වුණා. මේට අදාළ ගිවිසුම් අත්සන් කරන කටයුත්තක් මේ මාසේ අග සිද්ධ කරන්න නියමිතයි කියලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියලා තිබුණා. දැන් ආනයන වියදම් වෙනත් අවශ්‍යතා මේ වගේ කාරණා වෙනුවෙන් මුදල් අවශ්‍ය වෙන වෙලාවකදී මේ මුදල ලබා ගන්න පුළුවන් කියලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරලා තිබුණා. කොහොමනම් දැන් මේ වන විට ඇමරිකන් ඩොලර් මිලියන 400ක් ඉන්දියාවට ඉන්දිය සංචිත බැංකුවට ලංකාව ගෙවලා තියෙනවා. ඒ අතරේ මේ විනිමය හෝමාරු පහසුකමත් එක්ක ඇමරිකන් ඩොලර් බිලියන 1500ක මුදලක් චීනෙන් ලබා ගන්න කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව බැලුවට පස්සේ ගෙවුවට වඩා මුදලක ණය ප්‍රමාණයක් අවසානයේ ණය බරක් එකතු වෙන බවක් තමයි මේකත් එක්ක පේන්න තියෙන්නේ.
අර මේ ඉන්දියාවට තිබුණු ඩොලර් මිලියන 400ක මුදල ගෙවන්නට චීනය උදව් කරලා තියෙනවා කියලා තොරතුරක් වාර්තා වෙනවද?
ඔව්, එවැනි කතා කීපයක් තියෙනවා. ගෙවන්න කිව්වා, චීනය උදව් කරා, එවැනි විවිධ කතා තියෙනවා. කොහොමනත් ඒක නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනවා. අපි ගෙවන්න තියෙන මුදල ගෙවීමක් තමයි සිද්ධ කරේ කියලා. ඒක තමයි දැන් ඔය ඔවත් මේ නැගෙන චෝදනාවලට ප්‍රතිචාර විදිහට තමයි මහ බැංකුව ට්විටර් ගිණුමෙත් ඒ සම්බන්ධයෙන් සටහනක් යොදලා තිබුණේ. අවසන් වශයෙන් ණය ගෙවීමක් සහ ආයමත් මුදල් ලබා ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා කෙසේ හෝ.
මීළඟට අවධානයට ලක් කරමු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මෙවර සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳව තියෙන අවධානය පිළිබඳව. අපි පසුගිය සතියේදී එහි පූර්වාරම්භයක් විදිහට මානව හිමිකම් කොමසාරිස්වරිය මිෂෙල් බැෂලේ විසින් යම් ප්‍රකාශයක් නිකුත් කළා තියෙනවා ලිඛිත වාර්තාවක් විදිහට. එතනදී යම් යම් කාරණා කිහිපයක් හෙළිදක්වමින් ශ්‍රී ලංකාව තාමත් මේ වගවීම සම්බන්ධව මානව හිමිකම් කඩවීම් හා අදාළ සිදුවීම් නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ක්‍රියාවලිය උදෙසා වගවීම සම්බන්ධව තවමත් පසුගාමී කියලා තමයි තොරතුරු සඳහන් කරලා තිබුණේ කියලා අපි පසුගිය සතියේදී සාකච්ඡා කළා. ඒ අතරතුරේදී අපි කිව්වා අර ජනාධිපති කමිටුවක් මේ සම්බන්ධ විමර්ශනයට පත් කළා කියලා පුද්ගලයන් තුන්දෙනෙකුගෙන් සමන්විත. මේ පෙබරවාරි 22 වෙනිදා සිට මාර්තු 23 වෙනිදා දක්වා පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේ 46 වෙනි සැසියට ශ්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡා කරන්නට නියමිතයි. ඉතින් අර මානව හිමිකම් මහකොමසාරිස්වරිය නිකුත් කරපු ඒ වාර්තාවට පිළිතුරු ශ්‍රී ලංකා රජය මේ වෙනකොට යොමු කරලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තාවන්නේ. හැබැයි අන්තර්ගත කරුණු පිළිබඳව නම් අපිට තවම පැහැදිලි සාක්ෂියක් කිසිම පාර්ශ්වයකින් අහන්නටවත් දකින්නටවත් ලැබුණේ නැහැ මනෝජ්. අපිට දැනගන්න පුළුවන් දේහා සම්බන්ධව තියෙන කාරණා.
ඔව්, ඒ කියන්නේ යවපු පිළිතුර දකින්න නැහැ. නමුත් විදේශ කටයුතු ඇමතිතුමාත් සනහන් කරලා තිබුණා මේ ලංකාවට එල්ල වෙලා තියෙන චෝදනාවලට සමන් ප්‍රතිචාර දක්වුවා කියලා. ඒ අනුව මේ ශ්‍රී ලංකාවට එරෙහි ඉදිරිපත් කරපු වාර්තාව ගැන ශ්‍රී ලංකා රජයේ විරෝධයයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයේ කාර්යාලයට ලිඛිතව දැනුම් දුන්නේ කියලා සනහන් කළා. කොහොමුණත් මේ විපක්ෂයත් මේ සම්බන්ධයෙන් මේ වන විට අදහස් පළ කරමින් ඉන්නවා. සමග ජන බලවේගයත් කිව්වේ ලංකාවට මේ එරෙහිව එල්ල වෙලා තියෙන චෝදනාවල සත්‍යතාවක් දකින්න තියෙනවා කියලා විපක්ෂ වෙනුවෙන් මුජිබ් රහමාන් මන්ත්‍රීවරයා කියලා තිබුණා. ඒත් එක්කම ආචාර්ය රියාඩ්මිරල් සරත් වීරසේකර, එතුමා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා, ඔහු මේ ජිනීවා සැසිවලට සහභාගී වුණා. ශ්‍රී ලංකා වෙනුවෙන් සැසිවාර බොහොමයක් වෙනුවෙන් පෙනීන්න ඔහු කටයුතු කළා. ඔහු කියන්නේ මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට පක්ෂව ගොඩක් රටවල් හිටියත් ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ රටවල් පෙනී ඉන්නේ නැත්තේ යුද අපරාධ කරා කියලා ශ්‍රී ලංකාවම තමන්ගේ රටම පිළි අරගෙන තිබුණු තත්ත්වයක් නිසා එහෙනම් මේ කාරණා පැහැදිලි කරලා දීලා ඔවුන්ගේ සහයෝගයත් ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා කියන අදහස් තමයි ඔය ඉදිරිපත් කරලා තිබුණේ. සමගි ජන බලවේගයේ මහලේකම්වරයාත් කියලා තිබුණා, ඔහුගේ වචනෙන්ම කියනවා නම් මේ ආණ්ඩුවේ ප්‍රාථමික වැඩපිළිවෙල නිසා ජාත්‍යන්තරය ඇතුලේ ලංකාව පිළි නොගන්න තත්ත්වයක් තියෙනවා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඒලිය රඹුක්කැල්ල ඇමතිවරයාත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ මේ පිළිබඳව අදහස් දැක්වුවා. ඔහුගේ අදහසක් වෙලා තිබුණේ යහපාලන ආණ්ඩුව ගත්ත වැරදි තීරණින්ද ලංකාවට මේ විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. රට ඇතුලේ වෘත්තිකයන් විශේෂයෙන් නීතිඥවරුන්ගේ පාර්ශවත් මේ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. අපිට මේ එල්ල වෙන මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනාවලට ප්‍රතිචාර දක්වන්න ජාතික මානව හිමිකම් සැලැස්මක් සකස් කළ යුතුයි කියන අදහස් තමයි ඔවුන් ඉදිරිපත් කළේ. විශේෂයෙන්ම මාචාර්ය ප්‍රතිභා මහනාම හේවන් නීතිඥවරයා එහෙම එවැනි අදහසක් දක්වලා තිබුණා. ඔබත් සඳහන් කරා වගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරයේ තමයි මේ ඉදිරියේ පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ. හැම අවුරුද්දකම මේ කාලෙට මෙහෙම පොඩි සබ්දයක් එනවා අපිට පේනවා. ඒකට අපි කුමක් හෝ ප්‍රතිචාරයක් දක්වනවා. ඊට පස්සේ ආයෙමත් තව අවුරුද්දකට පස්සේ තමයි ওই තත්ත්වෙ එන්නේ. ඉතින් මෙවරත් මේ මාර්තු මාසයේ හිට වෙනකොට මේ සම්බන්ධයෙන් කාරණය ආයෙමතු වෙලා තියෙන්නේ.
ඔව්, අර පොඩි සබ්දයක් මානව හිමිකම් කොමිසමෙන් විතරක් නෙමෙයි ශ්‍රී ලංකාව පැත්තෙනුත් නැගිලා තිබුණා. අපි දන්නවා මේ දෙමළ පක්ෂ විසින් යම් යම් ක්‍රියාදාම ආරම්භ කරනවා මේ සමයේ මූලික කරගෙන. මෙවර ටිකක් විශේෂත්වයක් තිබුණා, දෙමළ පක්ෂවල වෙනස් ක්‍රියාදාමයක් තිබුණා. අපි වෙන්දර දකිනවා මේ අතුරුදන් වූවන්ගේ ඒ දෙමාපියන් ඥාතීන් එකතුලා යම් යම් විරෝධතා පුවරු ඔසවාගෙන තැන් තැන්වල කරන මේ කුඩා කණ්ඩායම් වශයෙන් සිදු කරන විරෝධතා. මෙවර ඒක විශාල රැලියක් දක්වා ක්‍රියාත්මක කරන්නට TNA ක ඇතුළු දෙමළ පක්ෂ කිහිපයක් කටයුතු කරලා තිබුණා. 3 වෙනිදා පොතුවිල් සිට ආරම්භ වුණා විරෝධතා පාගමනක් ඊයේ අවසන් වුණයි කියලා තොරතුරු වාර්තාවන්නේ. මෙයත් අපිට යම් තොරතුරක් විදිහට ආරංචි වෙනවා. මේ ජිනීවා මානව හිමිකම් සැසිය මූලික කරගෙන තමයි මේ ක්‍රියාදාමයත් ආරම්භ වෙලා තියෙන්නේ කියලා. ඒ සම්බන්ධව තියෙන තොරතුරු, මේ විරෝධතා පාගමනයේදී ඉස්මතු වුණු කාරණා, එතකොට ශ්‍රී ලාංකීය දේශපාලනය රජය මොනවද මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර, අපි කැමැති දැනගන්න ඊළඟට.
ඔව්, දැන් මේ 73 වන නිදහස් දිනය කේන්ද්‍ර කරගෙන තමයි මේ උතුරේ දෙමළ පක්ෂ මේ කටයුත්ත සිද්ධ කළේ. උතුර සහ නැගෙනහිර එලන්ට එකතු වෙලා තිබුණා. ඇතැම් අවස්ථාවල මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගයක් මේ පෙළපාලියට ලැබිලා තිබුණු බවක් අපි දැක්කා. ඔවුන් 73 වන නිදහස් දිනයට විරෝධය පෑමක් විදිහට තමයි මේ කටයුත්ත සංවිධානය කරේ. ඩයස්පොරාවත් මේ සඳහා සම්බන්ධ වුණා, මුදල් වියදම් කරා කියලත් අපි දැක්ක තොරතුරු වාර්තා වෙනවා. කොහොමුණත් පොතුවිල් වලින් ආරම්භ කරපු රටපෙළ පාලිය යාපනය දක්වා ගමන් කරලා මේ විරෝධතාව දැක්වීම, විශේෂයෙන් මඩු දේවස්ථානයේ ආසන්නයේදී ඉටිපන්දම් දල්වලා ආලෝකය මතු කිරීමක්, ඒ සඳහා දේශපාලන පක්ෂ එක්කාසු වීමක් මෙවැනි කාරණාත් ඒ අතරේ දකින්න ලැබුණා. සිංහල ජනතාවට තියෙන නිදහස උතුරේ දෙමළ ජනතාවට හිමි වෙලා නැහැ. ඒ හින්දා ඒකට විරෝධය පළ කරන මේ පෙළපාලිය සංවිධානය කරනවා කියලා තමයි සඳහන් කරලා තිබුණේ. කොහොම වුණත් සැලකිය යුතු පිරිසකුත් මේ පෙළපාලි සඳහා එක්වන ආකාරය අපිට පේන්න තිබුණා. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලනඥයින්, මුස්ලිම් මැතැම් නැගෙනහිර දේශපාලනඥයින් ඔවුන් එකතු වෙලා විරෝධතාව ක්‍රියාත්මක කරලා ඊ යාපනයෙන් එය ඉවර කරා. ඉතින් දකුණේ නිදහස් උත්සවය සමරමින් විදිහට නිදහස උතුරේ ජනතාවට නෑ කියන කාරණය මූලික කරගනිමින් තමයි පැවැත්වුවේ. ඔබ මතු කරා වගේ මානව හිමිකම් කොමිසමේ සතිවාරයටත් මේ සම්බන්ධ වෙන්න පුළුවන් කියන අදහස ගැන අපි බැලුවොත් ඔවුන් දිගින් දිගටම විදේශීය රටවල් සමග සාකච්ඡා කරලා තිබුණා, ඉල්ලීම් කරලා තිබුණා. ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැති නිසා ජාත්‍යන්තර මැදිහත් වීමකින් හෝ මේ සඳහා විසඳුම් ලබා දිය යුතුයි කියලා දෙමළ දේශපාලන පක්ෂ ස්ථාවරයක හිටියා. ඉතින් මේ නිදහස ආරම්භයා කරපු කටයුත්තක් වුණාට මේක මානව හිමිකම් කොමිසමට යම් ආකාරයේ මේ කාලේ දැනෙන්න දක්ව ප්‍රතිචාරයක් විදිහටත් ඇතැම් අය හඳුන්වලා තිබුණා.
ඔව්, දැන් අපි දන්නවා මේ ශ්‍රී ලංකාවේ 73 වෙනි නිදහස මූලික කරගෙන ඔබත් අර කලින් සඳහන් කරපු ආකාරයට දකුණේ සිංහල ජනතාවට තියෙන නිදහස උතුරේ ජනතාවට නෑ කියන තේමා පාටිය ඔවුන් මූලික කරගෙන ආරම්භ කළා. ඊට පස්සේ ඒකට තවත් කාරණා එකතු වුණා. දැන් අතුරුදන්වන්ට සාධාරණ ඉෂ්ට වෙලා නැහැ කියන කාරණාව, ඒ වගේම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියන වගේ ඉල්ලීම්. අපි දැන් බැලුවොත් එහෙම මේ මුස්ලිම් පාර්ශ්ව මුක්කුමන කරුණක් අරබයාද මේ විරෝධතාවයට එකතු වෙලා තිබෙනේ. ඔවුන්ගේ පැත්තෙන් මොනවද වාර්තාවන තොරතුරු?
ඔව්, විශේෂයෙන්ම මුස්ලිම් දේශපාලන පක්ෂ මේ පෙළපාලි සහ විරෝධතාවලට සම්බන්ධ වෙලා තිබුණත් ඔවුන් මෙහිදී මතු කරපු අදහස සහ විරෝධතාවය තමයි කොවිඩ් හේතුවෙන් මේ යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීමට පමණයි අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ. මුස්ලිම් ජනතාව ඉල්ලනවා ඒ සඳහා භූම දාණයටත් ඉඩ ලබා දෙන්න කියලා. මේ කරුණ තමයි මේ පෙළපාලියේදී සහ විරෝධතාවේදී මුස්ලිම් දේශපාලන පක්ෂ විසින් මතු කරන්නට යෙදුණේ.
ඔව්, හොඳයි. මේ සම්බන්ධව දැන් මේ වෙනකොට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා යම් හෙළිදරව් කිරීමක් සිදු කරලා තියෙනවා. මේ පෙළපාලියේ යටි අරමුණ මොකක්ද කියලා මේ වෙනකොට ආරක්ෂකංශ සහ පොලිසිය හෙළිදරව් කරගෙන සිටින වගට
ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන විදේශික බලවේග වලට පෙන්වීම සඳහා ඩයස්පෝරාවේ අවශ්‍යතාවය සඳහා මේ දිනවල විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. එක් ක්‍රියාකාරකමක් ලෙස නැගෙනහිර පළාතෙන් පටන්ගත් රථවාහන පෙළපාලියක් අධිකරණ නියෝග නොතකා යාපනය වෙත ගමන් කරමින් පවතිනවා. ඔවුන් බලාපොරොත්තු වන්නේ පොලිසිය සමග ගැටුමක් ඇති කරගෙන පොලිසිය ලවා පහර දීමක් සිදු කරවාගෙන එය වීඩියෝ දර්ශන මගින්, ඡායාරූප මගින් ජාත්‍යන්තරයට පෙන්වා දීම. කෙසේ වෙතත් මෙම ක්‍රියාමාර්ග ගැන ශ්‍රී ලංකා පොලිසිය තාම අවබෝධයෙන් යුතුව පසු වෙනවා. අධිකරණ නියෝග වලට පටහැනිව මේ ආකාරයට පෙළපාලි ගමන් කිරීම පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා.
අතරතුරේදී අමතක කරන්න බැහැ, පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ 73 වෙනි නිදහස් සමරුවේ දිලා තිබුණා. ඒ උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබුවා අපි දුටුවා අන්තර්ජාල මාධ්‍ය හරහා. ඒ වගේම එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවත්වපු කතාව සම්බන්ධිරුත් නොයෙකුත් විවේචන එල්ල වෙනවා අපි දැක්කා. කැමති ඒ සම්බන්ධව තියෙන වටපිටාවක් දැනගන්න.
ඔව්, 73 වන නිදහස මෙවර සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිසරයේදී පැවැත්වුණේ. එහිදී ජනාධිපතිතුමා ජාතිය අමතලා කතා කළා. එතුමන් සඳහන් කරා, ඔබ ඉල්ලා සිටි නායකයා මමයි, මට ඔබ බාර දුන් වගකීම නොපිරියලා ඉටු කරනවා. තමා සිංහල බෞද්ධ නායකයෙක් කියන්න කොයි වෙලාවකවත් පැකිලෙන්නේ නැහැ. තමන් රට පාලනය කරන්නේ බෞද්ධ ගෙන්නීම් අනුව බුද්ධ දර්ශනය සෑම ආගමිකයෙකුටම සහ ජාතියකටම පවතින නීති රාමුව තුළ සමානව නිදහස භුක්ති විඳීමේ අයිතිය සාධක කරනවා කියලා එතුමා සඳහන් කරලා තිබුණා. පාස්කු ප්‍රහාරයේ සැරසුම් කරපු අනුබල දුන්නු කිසි කෙනෙකුට නීතියෙන් ගැලවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන කාරණය මතු කළා. රටේ ආර්ථික මර්මස්ථාන විදේශයන්ට විකුණන්නේ නැහැ කියන කාරණය මතු කළා. රට පාලනය කරන්නේ බෞද්ධ ගෙන්වීම අනුව කියන කාරණය මතු කළා. ඒත් එක්කම කෘෂිකර්ම කර්මාන්ත සේවා අංශවල වර්ධනය හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කරනවා. ඊට සහාය වෙන්න තාක්ෂණ නවීකරණ කටයුතු ඒ සඳහා නිර්මාණය කරමින් ඉන්නවා. දුප්පත්කම තුරන් කරන එක, දේශීය ව්‍යාපාරිකයන් ගොඩනැගීම, මේ ආදී අරමුණු සපුරා ගන්න සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක අත්‍යවශ්‍ය සාවේ පිළිබඳව ජනාධිපතිතුමා කරුණු මතු කරා. දූෂණයේ නාස්තිය රටක සංවර්ධනයට බාධාවක් වෙන ආකාරය, ඊට වැරදි කරන අයට සමාව නොදෙන බව, ඒ හින්දා දූෂණයේ නාස්තිය පිටු දැකීම සඳහා රට පුරා මතයක් නිර්මාණය කරන්න එකතු වෙන්න කියලා ජනතාවට ආරාධනාවක් සිද්ධ කළා. ඔබ කිව්වාගේ ඒ අතරේ ඊට එරෙහි මත ප්‍රකාශ කිරීමුත් අපි දැක්කා. ජනාධිපතිතුමා මේ එතුමන්ගේ කතාවෙදිම සඳහන් කරලා තිබුණා, තමන් බලයට පත් කරන්න කටයුතු කරා කියමින් ඇතැම් පාර්ශව නගන චෝදනා, ඇතැම් චෝදනා වලට තමන් ප්‍රතිචාර දක්වන්නේ එමන් දැක්කම ඇහුම්කම් දෙන්න සූදානම් බවකුත් කියලා තිබුණා. අපි ඒ අතරේ දැක්කේ ප්‍රධාන වශයෙන් නැගෙනහිර ගැටිය සම්බන්ධයෙන් වන කාරණේදී ස්වාමීන් වහන්සේලා පෙරට ඇවිල්ලා ආණ්ඩුව පිහිටෙව්වේ අලුත් ජනාධිපතිවරයා පත් කරේ ඒ සඳහා කටයුතු කළේ තමන් වහන්සේලා කියලා සඳහන් කරා. එවැනි තත්ත්වයක් ඇතුළු ජාතික සම්පත් විකුණන්න දෙන්නේ නැහැ කියපු වෙලාවක ඊට සවන් දුන්නා. ඒත් එක්කම දැන් ඔය පාරිසරික කාරණා පිළිබඳව ආයමත් අවධානය යොමු වෙලා තියෙනවා. වන විනාශය වගේ දේවල් සිද්ධ වෙනවා. වගා කරන්න කියලා ගිහිල්ලා කැලෑ ඇලි පිහිලි කිරීම වගේ කටයුතු සිද්ධ වෙනවා කියලා අදහස් පළ වෙමින් තිබුණා. ඒවට විරුද්ධ මත රජය සමග සම්බන්ධ වෙලා හිටපු එමන්ද තම රජයට උදව් කරපු පාරිසම ගොඩනගන අපි දැක්කා. දැන් උඩවලව ජාතික වනෝද්‍යානයේ බෝගහපිටිය සහ සොරගුණේ වනාන්තර යාකරන දහයි අගල අලිමංකඩ තියෙන රක්ෂිත ප්‍රදේශයේ මේ දවස්වල හෙලි පෙහෙලි කිරීම කටයුතු සිද්ධ වෙනවා. ඒවා සිද්ධ කරන්නේ දේශපාලනඥයින් මිසක් ප්‍රදේශවාසීන් නෙමෙයි. මේ කටයුතු සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයින් ව්‍යාපාරිකයින් එකතු වෙලා කටයුතු කරනවා කියලා සුරකිම ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාගියංගල ආනන්දසාගර හිමියන් එමත් අදහස් පළ කරලා තිබුණා. ඉතින් මේ සියල්ල ඇතුලේ රට තුළ විශාල පරිසර සම්පත්වලට හානි කිරීමක් වන විනාශයක් වෙනවා කියන චෝදනාව දිගින් දිගටම පරිසර සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්ව එල්ල කරමින් ඉන්නවා. ඒත් එක්කම දැන් ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයන් ආණ්ඩුවලට සම්බන්ධ වෙලා උදව් කරලා රටේ ජනතාවට එමන තම ආණ්ඩුවට යන්න තියෙන බදු මුදල් රටේ ජනතාව ලබා ගන්නවා කියන චෝදනාවක් එල්ල කරනවා. ඔබ දන්නවා අර පහුගිය කාලේ සීනි සඳහා වන බද්ද රුපියල් 50 බද්ද 125ක් දක්වා අඩු කරා. සීන් කිලෝ එකකින් රුපියල් 49 75ක වාසියක් ඒ අනුව සීනි ආනයන කරපු සමාගම් එකපාර ලබා ගත්තා. මේ බදු අඩු කිරීම නිසා එකවර රට රහිමි වූ මුදල මහබැංකු වංචාවෙන් අයින් වුණු මුදලටත් වඩා වැඩි කියලා විපක්ෂ කණ්ඩායම් පවා සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරන්න ගත්තා. මේ තත්ත්වයන්ටත් යම් විරෝධයක් මතුවලා තියෙනවා අපිට සමාජය තුළ දකින්න ලැබෙනවා.
ඔව්, ඒ විරෝධතා අතරින් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවලා දැඩි ලෙසින් විවේචනයට ලක් කළ නිදහස් දිනයේදී ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධව ඒ දීර්ඝ හඬපටේන් යම් කොටසක් ඔබ වෙත ඉදිරිපත් කරන මේ අවස්ථාවේදී
විශේෂයෙන්ම ඊයේ දවසේදී ජනාධිපතිවරයා ජාතිය අමතමින් සෑහෙන කාලයකට පස්සේ කතා කරා. එතුමාගේ කතාව ඇතුළේ එතුමා මෙන්න මේ විදිහට කියනවා, රාජ්‍ය පාලනය තුළ දූෂණය සහ නාස්තිය නැති කිරීම සඳහා අපි ආදර්ශයෙන් කටයුතු කරමින් සිටිනවා. දූෂණයට සහ නාස්තියට වැරදි කරවන කිසියෙකුට රාජයක් වශයෙන් අපි ලිහිල් බවක් දක්වන්නේ නැහැ. අන්න එතන තමයි අපිට තියෙන ගැටලුව. මේක පට්ටපල් බොරුවක්. ඒකට හේතුව තමයි අපි දන්නවා පහුගිය කාලේ සිදුවෙච්ච මහා පරිමාණ වංචාවන්. ඒ අනුව මෙරටේ විශාල බදුමුදල් වංචාවක් සිද්ධ වුණා. ඒ තමයි යහපාලනේ ආණ්ඩු කාලයේදී ඒ මහා බැංකු බැඳුම් කර වංචාවෙන් අහිමි වෙච්ච බිලියන 11ක මුදලට වඩා විශාල මුදලක් අපේ ආණ්ඩුවට නැත්නම් අපේ රටට මේ ජනතාවට අහිමි වෙනවා. ඒ තමයි සීනි වලින් සිද්ධ කරපු බදුමුදල් වංචාව බිලියන 15කට ආසන්නයි. එතකොට මොකද්ද මේ නාස්තිය නැති කරන්න කවුද අනුබල දුන්නේ? රාජ්‍ය අනුග්‍රහයෙන් චක්‍රලේක දවසින් දවස වෙනස් කරමින් ගහමින් මේ ආණ්ඩුවේ ගජමිතුරු කල්ලි සතුටු කිරීම වෙනුවෙන් කරපු කටයුත්තක්. ඒ බදුමුදල් වංචාවට කෙලින්ම රජය සම්බන්ධයි. සීනි වලින් බිලියන 15ක බදුමුදල් වංචා කරපු ඒ ව්‍යාපාරිකයම තමයි සැංග්‍රිලා හෝටලයට අපේ රටේ භූමිය විකිණීම පිටපස්සේ හිටියේ. අනිත් පැත්තෙන් ඔහුම තමයි ඔයිල් වලින් එක දවසකට අදාළ වෙන ගැසට් එකක් ගහලා ඒ තෙල් ගෙනල්ලා මිනිසුන්ගේ ආහාරයට ගන්න තෙල් ගෙනල්ලා ඒ තුලින් වංචාවන් සිද්ධ කරේ. එතකොට මේ විදිහට මහා බැංකු බැඳුම් කරට වඩා වැඩි වටිනාකමකින් යුක්ත වංචාවන් සිද්ධ වෙනකොට කොහොමද කියන්නේ මේ ආණ්ඩුව ඇතුලේ දූෂණයට ඒ වගේම වංචාවට ඉඩක් නැහැ කියලා? අනිත් පැත්තෙන් මෙහෙම කරන ගමන් හරිම විහිළු සහගත කතාවක් කියනවා ඒ කතාවේදී. කෙසේ වෙතත් වර්තමානයේ රාජ්‍යාංශය තුළ දූෂණ නතර කිරීමට විශාල බාධාවක් වී යත්තේ කැමැත්තෙන් නෙවෙයි අකමැත්තෙන් ජනතාව මේවාට වක්‍රාකාරව සහාය ලබා දීමයි. දූෂණයේ වංචාව මේ රටේ තුරන් කරන්න බැරි වෙන ලොකුම බාධකය, ලොකුම සාධකය ජනතාවලු අවසානයේදී මේ ආණ්ඩුව ඇතුළ තියෙන මේ දූෂණ මංගොල්ලකම් නැති කරන්න බාධාවක් කියලා තියෙන නිසා මේවා මහා හතර බීරි කතා. කවුද දන්නේ මේ ස්ක්‍රිප්ට් එක හදලා දුන්නේ? මේ ජනතාව දන්තිමේදී මේ අර බිලියන 15ක මේ සීනි වලින් බදු වංචා කරන්න උදව් කරේ. ජනතාව දර සංග්‍රීලා හොටරේට ඉඩම් දෙන්න කටයුතු කරේ. එතකොට අර තෙල් වලින් වංචා කරන්න කටයුතු කරේ.
කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධව අවධානය යොමු කරමු. ශ්‍රී ලංකාවේ මේ වෙනකොට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 70,000ට ආසන්න වෙමින් පවතිනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වන්නේ. ආසාදිතයින් දැන් බස්නාහිර පළාතෙන් එපිට පළාත්වලින් වැඩිපුර වාර්තා වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. ඒ වගේම කොවිඩ් එන්නත් කරන ව්‍යාපෘතිය සම්බන්ධවත් අලුත් තොරතුරු අපිට ආරංචි වෙනවා. අලුත් එන්නත් මාත්‍රා ලබා ගැනීම හා සම්බන්ධව තියෙන සූදානම ඇතුළුව එන්නත් කරන ව්‍යාපෘතිය පිළිබඳව සුභ අසුභ කාරණා දෙකම වාර්තා වෙනවා. මනෝජ් අපි සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න කැමතියි.
ඔව්, දැන් ඔබත් කිව්වා වගේ බස්නාහිර පළාතින් පිට දිස්ත්‍රික්කවල කොරෝනා වාර්තා වීම ටිකක් වැඩිපුර ඉහළ යන තත්ත්වයක් තිබෙනවා. ඒක ඉලක්කම් වලිනුත් පේන්න තියෙනවා. රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් මේ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. දැන් ඊයේ දිනේ 200කට ආසන්න කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. කොළඹින් වාර්තාලා තිබුණේ 100කට ටිකක් වැඩි ප්‍රමාණයක් පමණයි. පහුගිය කාලයේ පුරාම කොළඹින් වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් හම්බ වුණේ. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳව රටම අවධානයෙන් ඉන්න ඕන කියන කාරණය මතු වුණා. 800කට වැඩි පිරිසක් ඊයේත් සුවය ලැබුවා. දැන් 63,000කට වැඩි පිරිසක් සුවය ලැබලා තියෙනවා. 70,000කට ආසන්න කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණයක් සමස්තව රටේ වාර්තා වෙලා තියෙනවා. ඒ අතරේ පසුගිය සතියේ වෛද්‍යවරුන් දෙදෙනෙක් කොවිඩ් නිසා තමන්ගේ ජීවිතයෙන් සමුගත්ත වයස අවුරුදු 32ක් වුණු ගයාන් දන්තනාරායන තරුණ වෛද්‍යවරයා, ඔහු කඩිසරව යූසුලුව බොහොම ක්‍රියාශීලීව වැඩ කරපු වෛද්‍යවරේ, බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන තිබුණු වෛද්‍යවරේ, නමුත් දියවැඩියාව සහ ඇති වුණු අනෙකුත් සංකූලතා නිසා ඔහුට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණා. ඒත් එක්කම නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ නෙවිල් ප්‍රනාන්දු වෛද්‍යවරයා වයස අවුරුදු 89ක් වෙනවා. ඔහුවත් IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පස්සේ ඔහුත් ජීවිතයෙන් සමුගත්තා. ඒත් එක්කම විජමලොක බණ්ඩාර හිටපු කතානායකවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා තිබුණා. මීට කලින් දැඩි සත්කාර ඒකකයේ හිටපු පවිත්‍රාවන්‍යාරක්ෂි සෞඛ්‍ය අමාත්‍යවරය දැන් යම් මට්ටමකින් සුවය ලැබෙමින් ඉන්නවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අතර ලංකාවේ එන්නත් කරන වැඩසටහන, ඉන්දියාවෙන් ලැබුණු අස්ට්‍රාසෙනිකා එන්නත 160,000ක පමණ ප්‍රමාණයකට දැන් එන්නත් කිරීම කටයුතු අවසන් කරලා කියලා සඳහන් කළා. ඒත් එක්කම ඉදිරියේදී තවත් එන්නත් මාත්‍රා මිලියන 9ක් මිලදී ගන්න සූදානම් කියලා මේ කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඒත් එක්කම මාර්තු පළවෙනිදා ඉඳලා අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට මේ එන්නත ලබා දෙන සැලසුම් කරනවා කියලා සඳහන් කරලා තිබුණා. ඒ අනුව තව මාස 4ක් විතර ඇතුළත කාලයේදී සමස්ත රටටම එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලකට යොමු වෙනවා කියලා සෞඛ්‍යංශ සඳහන් කරා. ඒ වගේම නිරෝධායනය සඳහා වන දින ගණන අඩු කරන්න සෞඛ්‍යංශ තීරණය කරලා තියෙනවා. දවස් 14ක් නිරෝධායන මධ්‍යස්ථානවල ගත කරන්න ඕන කියන සීමාවක් තිබුණේ. ඒක දින 10කට අඩු කරලා තියෙනවා. ඊට පස්සේ ඉතුරු දින 4ක් නිවසේදී නිරෝධායනය සඳහා යොමු කරන්න. මේක සිද්ධ වෙන්නේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති කොරෝනා ආසාදිතයින්ට. ඔවුන්ගේ තමයි මේ නිරෝධායන කාලය අඩු කරන්න තීරණය කරලා තියෙන්නේ. ඔය තත්ත්වය තමයි කොරෝනා සම්බන්ධයෙන් දැනට තියෙන තත්ත්වය. ලැබුණු එන්නත් කරන වැඩපිළිවෙල සිද්ධ වෙනවා. ඉදිරියේ තවත් එන්නත් මිලියන 9ක් ඉන්දියාවෙන් ලබා ගන්න මිලදී ගන්න සූදානම් වෙනවා. ඒත් එක්කම චීනයෙන් තවත් එන්නත් ලක්ෂ 3ක් ලබා ගන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ වෙනට සාකච්ඡා කරලා තියෙන ඉතාලි දුරේදී ඒ එන්නත් ලක්ෂ 3ක් ලංකාවට ලැබෙයි කියලා විශ්ව භාර අමාත්‍යවරුන් සඳහන් කරලා තිබුණා.
බස්නාහිර පළාතෙන් එපිට පළාත්වලට කොවිඩ් 19 තත්ත්වය ව්‍යාප්ත වීම හා සම්බන්ධව ජනතාව අවධානය යොමු කරමින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යම් අදහස් පළ කිරීමක් සිදු කළ තිබුණ මේ වෛද්‍ය හරිත අලුත්ගේ අදහස් ප්‍රකාශ කිරීමෙන් උපටාගත් කොටස.
බස්නාහිරෙන් 50%කට වඩා අඩු රෝගීන් ප්‍රමාණයක් තමයි දැන් වාර්තා වෙන්නේ. 60% මට්ටමට අපිට රෝගීන් වෙනත් පළාත් වලින් වාර්තා වෙනවා. අවදානම අවම මට්ටමේ තිබිච්ච දිස්ත්‍රික්කයක් තමයි බදුතල. විශේෂයෙන් බදුල ග්‍රාමීය ප්‍රදේශ වලට අවදානම ව්‍යාප්ත වෙනවා. විශේෂයෙන් රීදී මාලියද්ද වගේ ප්‍රදේශ කරා තම ශීඝ්‍ර ලෙස අවදානම ව්‍යාප්ත වෙලා තියෙනවා. විශේෂයෙන් කර්මාන්තශාලා ආශ්‍රිතව රෝගීන් 105ක් එක දවසට බදුල්ලෙන් වාර්තා වුණා. දැන් මේක තව භයානක වෙන්නේ මේ කර්මාන්තශාලා ආශ්‍රිතව PCR පරීක්ෂණ තියෙනවා 1650. මේ 1650 නුත් යම් ප්‍රමාණයක් පොසිටිව් වෙන්නේ. ඒ කියන්නේ රෝගීන් අවට හඳුනා ගන්න තමයි මේ තියෙන දත්තත් එක්ක අපිට පැහැදිලි වෙන්නේ. ඒක යම් අසාමාන්‍ය ඉහළගයක්. බදුල දිස්ත්‍රික්කයේ තුල වැඩිපුර අතරමැදි මධ්‍යස්ථාන ප්‍රමාණයක් බිහි කරන්න මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කට්ඔෆ් එක විදිහට දීලා තියෙන 5% කියන එක. ඒ කියන්නේ දැන් 5% ඉක්මවලා තියෙනවා. ඒ කියන්නේ අපි රටක් විදිහට අවදානම් වලට දැන් අපි වැටලා ඉවරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ වසර 4ක සිරදඬුවම පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඔහුට උසාවියට සහ නීතිඥවරුන්ට අපහාස කිරීමේ චෝදනා යටතේ තමයි මේ දඬුවම නියමුනේ. දැන් ඔහු සිරභාරයේ පසුවන්නේ. හැබැයි ඔහුගේ මේ සිරභාරයට පත්වීමත් සමග මේ දඬුවමත් එක්ක ඔහුගේ මන්ත්‍රී ධුරේ අහෝසි වෙනවා කියන කාරණාව ප්‍රමුඛයෙන් කතාබහට ලක් වුණා ඒ දවස්වල. ඒ සම්බන්ධයෙන් මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් අපැලකුත් ඉදිරිපත් කළ තිබුණා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. එය උසාවියෙන් සැලකිල්ලට අරගෙන තිබුණා පසුගිය සතියේදී. මොනවද ඒ සම්බන්ධයෙන් ගත්ත තීරණ උසාවියෙන්?
ඔව්, අධිකරණයට අපහාස කිරීමේ වරද නිසා අවුරුදු 4ක බරපතල වැඩසටහිත සිරදඬුවමක් නියම වෙලා තිබුණා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට. ඔහුගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් එළඹෙන 12 වෙනිදා වෙනකන් කිසිම පියවරක් ගන්න එපා කියලා අභියාචනා අධිකරණය පාර්ලිමේන්තු මහලේකම්වරයක් නියෝග කරලා තිබුණා. තමන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වළක්වන්න කියලා ඉල්ලලා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගුරු කළපු රීට් පෙත්සම සලකා බලපු අවස්ථාවේ තමයි මේ තීරණය අරගත්තේ. ඒ අනුව මේ පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම 11 වෙනිදා සිද්ධ කරන්න නියමිත වෙලා තියෙනවා. කොමුණත් මේ මිනිමැරිම් චෝදනා වලට වරදකරු වෙලා මරණ දඬුවම් නියම වෙච්චි ප්‍රේමරාජ් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සැසිවාර සඳහා යන්න පාර්ලිමේන්තු මහලේකම්වරයා අවසර ලබා දුන්නා කියන කාරණයත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමන්ගේ පෙත්සමේ දක්වලා තිබුණා. මේ කරුණු සලකා බලපු අර්ජුන් නොබේසේකර, සෝභිත රාජකරුණා කියන අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල මේ පෙත්සම කැඳවපු අවස්ථාවේ තමයි මේ තීරණය ලබා දීලා තියෙන්නේ. ලබන 12 වෙනිදා වෙනකන් මන්ත්‍රි ධුරේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න එපා කියලා තමයි අභියාචනා අධිකරණය පාර්ලිමේන්තු මහලේ සම්බරයට නියෝග කරලා තිබුණේ.
හොඳයි මනෝජ්, අපි එහෙමනම් සූතිවන්ත වෙනවා මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ තියෙන තතුවිත්ති සවිස්තරව සාකච්ඡා කරන්නට මෙවරත් අද සඳුදා වැඩසටහන සමගින් සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි. අපි නැවතත් ලබන සතියේ සඳුදා හමුවෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දිලොක්ෂි. බොහොම ස්තුතියි.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.